ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ අවසාන දවසේ අවසාන ජවනිකාවටයි අපි සපත්තලා තියෙන්නේ. ඊට එක අපි නම් කරලා තිබුණේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් සභාවේ මතුවෙන ප්‍රශ්න මතු කරගෙන ධම්ගටල විසින් දීමේ ධර්ම සාකච්ඡාවක් විදිහට මට ඊට අමතරව අද මතක් කරන්න තියෙන්නේ මට ඊයේ ධර්මදේශනාවලියේ නිමාව සටහන් කිරීම වශයෙන් කිව යුතු සම ධර්මදේශනාවලියේ මේ ගුණයක් නැත්නම් සංක්ෂිප්තයක් ඉදිරිපත් කළොත් හොඳයි කියලා මට හිතුණා. ඒක නිසා මම හිතනවා මේ සැසිවාරයේ මුල්ම විනාඩි 10ක් 15ක් විතර වගේ ඒ ධර්මදේශනාවලියේ නානජ සප්පය සූත්‍රයේ ගෙදරන් ඉස්සරලා මේ පිළිසෙට ඒ කාරණා ටිකක් හිතී තියාගත්තොත් ඒක සුත්තමේ වශයෙන් චින්තාමේ වශයෙන් ඒ වගේම එදිනදා ජීවිතේ කටයුතු වලට උදව් වෙයි කියලා. ඒ නිසා අපි ධර්ම සාකච්ඡා පටන් ගන්න ඉස්සර වෙලා විනාඩි 10ක 15ක පමණ කාලයක් වෙන් කරගනිමු දේශනාවලියේ සමාප්තිය සඳහන් කරන්න. ඒකට අනුමැති කිරීමක් වශයෙන් සියලු දෙනාම සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ උනච පරං භික්ඛවේ ආර්ය ශාවකෝ ඉති පටිසංචික්කති නාහං ක්වචනි කස්සචි කිංචුත්තාන කිංචත්තානං නච මේ කොචනි කිස්මින්චි කිංචනත්ති තී ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මෙතුආකල් මේ ආනන්ද සප්පාය සූත්‍රය අනුගමනය කරමින් ඒ අනුව අපේ දේශනාව යගේ චින්තනමය චින්තාමය ඥාන යගේම අපේ භාවනාමය ඥාන ගල්පගෙන් ගමන් කරපු පාරේදී අපි හවස වෙනකොට කිසිත් නැති නැත්නම් ආකින් සංඥායතන කියන කිසිත් නැති මානසික තත්වයක් එහෙම නැත්නම් විඥාන තත්වයක් භාවනාවේදී මතුවෙන බව සර්වච දේශනාව අනුව උත්සාහ කරලා තේරුම් ගන්න. ඒක භාවනා මානසිකාරයේදී වැටහෙන්නේ නැත්නම් භාවනා කරන කෙනාට අත්දැකීමක් වශයෙන් වැටහෙන්නේ හොඳටම දන්න ආනාපානේ වගේ අරමුණක් අරගෙන පටන් ගන්න කෙනා විනාඩි ස්වල්පයකින් සමාලාට කොට කාලයක් වෙන්න පුළුවන්. සමහරකට විනාඩි ස්වල්පකින් තාම සූක්ෂම තත්ත්වයටපත් වෙලා ඊට පස්සේ ඒ සංසිද්ධිච්ච මනසට මුදුවට මේ ධාතුන් පිළිබඳවත් යම් කිසි අඩුපාඩුවක් තිබුණා නම් ඒවත් අංග සම්පූර්ණ කරගෙන ඊට පස්සේ ධාතු ගුණ බාහිරින් නැති වුණත් හිතෙන් සංඥා මාර්ගයෙන් දේවල් මේක සිද්ධ වෙන්න පුළුවන් මේ වේදිකාවේ. ඒවා සමහර විටක හුදු මානසික ක්‍රියාවලි නමුත් ඒ අනුව සමාහට කායික මට්ටමට පවයින්න පුළුවන්. මේ ඔක්කොම නිකන් මායාපමනයි නිකන් හුදු මනෝවිකාරපමනයි මනෝපූතවංගමිච්ච දේවල් හීන ලෝකයක් වගේ මේ වෙන දේවල් දැකලා ඒකටත් අර කලින් වගේම බය වෙන්නේ නැතුව ඒකට හිත උරු කරගෙන මේකේ තියෙන මේ පාලනයකින් කරගන්න බැරි පාලනය කරගන්න බැරි තත්ත්වේ තීරුම් අරගෙන හිත හුරු කරගත්ත දවසේ ඒ අර හිතේන සංඥා වශයෙන් එන විප්‍රියාස විපල්ලාස එහෙම නැත්නම් ඒ විකාරත් නතර වෙන්න පටන් ගන්නවා. නැතන් වෙච්ච දවස නතර වෙච්ච චිත්තක්ෂණය නතර වෙච්ච අවස්ථා වැටෙන්නේ ඌව නැවත පටන් ගන්න වෙලාවෙදී. ඒ නිසා භාවනාවේදී සමහර වෙලාවට කිසිම දෙයක් තේරෙන්නේ නැති නිකන් less වැටෙන තැනකට වගේ කිසිවක් නැති තැනකටපත් වෙනවා. ඒ දෙන්නපත් වීමේදී ගොරෝසු සංඥාව සියුම් වෙන හැටි යෝගාවචරයට සාක්ෂි වෙන්න පුළුවන්. ඒක අන්තිමටම සියුම් වෙච්ච වෙලාවේදී එහෙම සියුම් වෙච්ච බව දැනගන්නේ අනිසරේ හිත ගැස්සিলা නැගිටින වෙලාව. ඉතින් මේක දෙතුන් සැරේ, හතර පහ සැරේ, 10 15 සැරේ, 100 200 වරේ සිදු වෙනකොට පේනවා. තාම හිමීට ගැඹුරකට බස්සගෙන ගිහිල්ලා ඒක තැනකදී මොකද්ද හිස් තැනකට ගිහිල්ලා ඊට පස්සේ නැවතත් ගැස්සීමකින් වගේ අවදි වීමක් සිද්ධ වෙනවා. ආධුනාට පස්සේ ඒ ගොරෝසු සංඥාවට අහු වෙනවා. මේක ඉස්සල්ලා තමයි සංඥා මාත්‍රයක්වත් තිබිලා නැහැ. ඒකට කියන්නේ සමාධියේ සමත භාවනාවේ සමාධියේ මේ தත්ත්ව ටික කියන්නේ අරූපාවචර ධානවල තියෙන ආකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ කියන එක. කිංචනයක් නැහැ. ඉතින් ඒක මේක වටිනාකම තමයි. ඒ වෙලාවදී તો කෙලෙස් රැස්ෙන්නේ නැහැ. පරණ කෙලෙස් විපාක වශයෙන් දීමේදී පිළීමකුත් නැහැ. ඒ වගේම සකස් කිරීම පැලම නැහැ. මොනවාම දෙයක්වත් හදන්න දෙයක් යන්නේ නැහැ. නඩත්තු කිරීමක් නැහැ. අන්න ඒ වගේ තත්ත්වයක් හොඳට උරු කරගත්තට පස්සේ සර්වචනාංශී එක ක්‍රමිකෙන් ක්‍රමයෙන් මේකට බහැලා මේක වෙන් කරගත්ත කෙනාට කියනවා ඒකේ සලකා බලන්න පුළුවන් නැත්නම් ආර්දනා කරනවා අත්තනිවා අත්තනි අත්තවා අත්තනි යස්මින් මේකේ මම කියන දෙකුත් නැහැ මගේ කියන දෙකුත් නැහැ ඒ වෙලාවේදී එහෙම අයිතිවාසිකම් කියන අජත්ත බහිද් දවසේ මොනවාක් හදයක් ඉතුරු වෙන්නේ ඉතින් ඒ தත්ත්වෙටපත් වෙච්ච කෙනාට නම් තේරෙනවා මේ අනාත්ම ස්වરૂපය මෙතෙන්දි හොඳටම පේනවා. එතන රූපත් නැහැ, يعني කය පිළිබඳ හැඟීමක් නැහැ, වේදනා විඳීමක් නැහැ, මම ඉන්නවා කියන එකක් නැහැ. සංඥා වශයෙන් මතකයට යන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සකස් කිරීම වශයෙන් හැඩවැඩ කිරීම ආලවට්ටම් කිතිල්ලක් නැහැ. විඥාණයට බැහැ ගන්න තැනක් නැහැ. අන්න එතන ගියාට පස්සේ ඒක නඩ තේරෙනවා නම් මෙතන මේ රූපේ වශයෙන් ගන්න ආත්මයක්, වේදනා වශයෙන්, සංඥා සංඛාර විඥාන වශයෙන් ගණ්ඩ ආත්ම ස්වરૂපයක් නැහැ කියලා අත්තවා අත්තනියස්මි අත්තනියාවා මම කියනதோ මගේ කියන දෙයක් නැහැ කියලා යාට ඒක සලකා බලන්න ඇති වෙන්න සාක්ෂි හම්බ වෙනවා. ඉතින් මේ සාක්ෂි නැවත නැවත වැඩි කරමින් වැඩි කරමින් සරුවචනාංශේ යෝනිසමනස් කාර්ය කියන ආකාරයට සලකා බැලීම පුරුදු කරපු කෙනා මේ අකින්චඤ්ඤායතනේ හේතු කරගෙන ගන්න දෙවෙනි ආනන්ද සප්පාය තමයි මේක. එයා මේ தত্ত্বය යන්න ඇරලා සත්‍යෙ ගොඩ ඇවිල්ලා හිතපු தত্ত্বය පිළිබඳව සලකා බලගෙන මේකේ ඒ தত্ত্বෙදී ආත්මයක් හෝ ආත්ම යට අයිටි මම හෝ මගේ කියා ගන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ එවැනි தত্ত্বයකට හුරු කරගත්ත දිනු කරගත්ත චින්තන රටාව සකස් කරගත්ත එකනට සර්වචනාංශයේ මේ අද කියපු පාඨයෙන් සඳහන් කරනවා ඒ කෙනාට මෙන්න මෙහෙම සලකා බලන්න පුළුවන් සලකා බලන්න වටිනවා නාහං කිංචනේ කිංචනි කස්සචි කිංචනත්තං මම කියලා ගන්න කිසිම ආකාරයක ආත්ම ස්වરૂපිකුත් නැහැ ඒක නිසා මගෙන් කාටවත් කරදරයක් නොවේවා කියලා එයාට හොඳට ඕම හිත හදා ගන්න පුළුවන් මම අර විදියට කිසිත් නැති තත්ත්වයට යනකොට මගෙන් උලඟකටවත් කරදරයක් නැහැ. මිනිස්සුෙකුට කරදරයක්වත් නැහැ, හතුරට කරදරයක්වත් නැහැ, මිතුරට කරදරයක්වත් නැහැ, මගෙන් කිසි කෙනෙකුට අවුලක් ඇති වෙන්නේ නැහැ, කෙලෙෂයක් ඇති වෙන්නේ නැහැ, පහුරු ගැමනක් ඇති වෙන්නේ නැහැ. කිපීමක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා මගේ තාත්මයක් නැහැ. ආත්මෙ නැති චිත්තක්ෂණේ කාටවත් හානියක් වෙන්නේ නැහැ කිය. ඒ වගේම මේ අනිප්පත දර්ථන නච මම කොචනි කිස්මින්චි කිංචනන්තීටි. කිසි කෙනෙක්ගේ මට ගෙන හේමකුත් නැහැ. කොනහන කෙනෙක් බාහිරෙත් නැහැ. ඒ නිසා බොහොම ලස්සනට අර විචිතර ආකින්චඤ්ඤායතනේ ආත්මයක් නැහැ කියන පදනම සකස් කරලා දීලා කියනවා. ඒක අගය කරලා ඒ ආයතනයේ තියෙන සමතුලිත භාවය සමබර භාවය කියන එක කෙනෙකුට තේරෙනවා. එවැනි වෙලාවක මමෙක් නැති නිසා ස්වභාව ධර්මයට හෝ මිනිසියෙකුට හෝ පරිසරයට හෝ මගෙන් කිසිම බාධාවක් නැහැ. මමත් නැහැ, මගෙන් බාධාවකුත් නැහැ. ඒ වාගේ මේ චිත්තක්ෂණයේදී බාහිරේ මට හානි කරන්න ආත්ම නැහැ. ඒ ආත්මෙකින් මට බාධාවකුත් නැහැ. ඉතින් ගියාට පස්සේ ඒ කෙනාට තේරෙනවා මමයා හිටියොත් තමයි මගෙන් අනුන්ට කරදර හෝ සිද්ධ වෙන්නේ. ඒ මමයාට තමයි පිටකට්ටිය පහුරු ගන්න පුළුවන්. කොනහන්න පුළුවන්. රිදවන්න පුළුවන්. එන්නේ මමේ නැති වෙච්ච වෙලාවට පිට කෙනෙක්ගේ මට කරදරයක්වත් නැහැ. මගෙන් පිට කෙනෙකුට කරදරයක්වත් නැහැ. එතනත් නැහැ, මෙතනත් නැහැ. ඒ නිසා මෙන්න මේ தත්වයේ GestureDetector කටයුතු කරනකොට කෙනෙකුට කරදරයකදී උපමාවක් විදිහට ගත්තොත් කවුරු මට ස්තුති කරන්න ගියත් කවුරු මට දෝෂාරෝපණය කරන්න ගියත් මෙතන ආත්මයක් තිබුණොත් නේක පැටලෙන්නේ ආත්මයක් මෙතන නැත්නම් ස්තුති කරුවයි කියලා මෙතන ආඩම්බර වෙන්න දෙයක් උත් නැහැ ඒ වගේම දෝෂාරෝපණය කරුවයි කියලා පශ්චාත්තාප වෙන දෙයක්වත් නැහැ. මෙතන මොනවාක්වත් නැත්නම් අපි ලාභ සත්කාර පිණිස අපි අනවශ්‍යයට අනවශ්‍ය ස්තුති කිරීම සහ අපේ හිතේ ද්වේෂ නිසා වැරදි නොකරපු පවා වෙන කෙනෙකුට දොස් කීම් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ කෙනාට තේරෙනවා නිවනේ බාහිර ස්වરૂපේ තමයි මොන්නම හේතුවක් නිසාවත් දෙවැන්නේකට කරදර කරන්න එපා. මොන්නම හේතුවක් නිසාවත් දෙවැන්නේකට ඉද්දන්න එපා, කුප්පන්න එපා, රිද්දන්න එපා. දෙවැන්නේකට දැන හෝ නොදැන ඉද්දීමක්, කිප්පීමක්, රිද්දීමක් සිදුරොත් ඒක අපිට ගහනවා. ඒකට කිංච, ඒකට කියනවා ඉන්ජන කම්පන ස්පන්දන කිය. එසා තමන් තුල මෙතන ඉන්ජන කම්පන ස්පන්ද විඳින යමෙක් ඉන්නවනම් ඒ දේට කරන්න පුළුවන් එකම දේ ඒ ඉන්ජන ස්පන්දන කම්පන ටික අනුන්ට දෙන එක තමයි. දෙනවාමයි. ඒක පිළිබඳ කිසිසක්යක් නැහැ. ඒකට අනුන් දෙන ඉන්ජන ස්පන්දන කම්පන විඳින්නෙත් මෙතන මම ඉන්නවා කියන හැඟීම තිබුණොත් පමණයි. ඒ නිසා භාවනාවේ කාමේ සහ කාම සංඥාව අයින් කරලා රූපේ සහ රූප සංඥාව අයින් කරලා කිසිත් නැති සත්‍යයටපත් කළ ඉස්සලාම හිතට පෙන්ලා දෙන්න ඕනේ මේ විඥානේ එක තැනක් තියෙනවා එක සම්දිස්ථානයක් තියෙනවා කිසිත් නැති අන්නේ ස්ථානේ ඉන්නකොට මගෙන් අනුණ්ඩ කරදරේකුත් නැහැ අනුන්ගෙන් කරදර වෙන්න විතර මමේකුත් නැහැ අන්න මේක කරදර චිත්තක්ෂණයක මේක මතු කර ගන්න පුළුවන් නම් තනිය අතින් ගන්න අප්පුඩියක් වගේ වෙනවා අප්පුඩිය ගන්න අත් දෙකක් තියෙනවා ගැහුවොත් තමයි අප්පුඩියක් වෙන්නේ ඒක තමයි සද්දයක් වෙන්නේ ඒකවල තමන්ගේ පැත්තේ මම ආයෙනේ අයින් කරගත්ත ගමන් අනිත් එක්කනාගේ අත විතරයි තියෙන්නේ අප්පුඩිය කොච්චර වැදුවත් අප්පුඩියක් වෙන්නේ අපි මේ පැත්තෙන් අත දුන්නොත් තමයි අප්පුඩිය අප්පුඩියක් වෙන්නේ ඒ නිසා හැම ලෝක සිටින හැම වැරද්දකටම තමන්ම කියන්නේ ලෝකේ මොන මිනිහා වැරද්දක් කරුවත් ඒක වැරද්දක් කියලා විනිශ්චය කරන තමෙක් මමෙක් ඉන්නවා නම් ඒ වැරද්ද 100% කොටස තමන්ට හම්බ වෙනවා ඒ වගේම යම් කිසි කෙනෙක් මොන හොඳක් කරත් ඒ හොඳ සාදු කියනවනම් තමයි පිනක් සිද්ධ වෙනවා. ඒක නිසා මේ ඇතුළත තියෙන ප්‍රතික්‍රියා කරන ගතිය ඇතුළත කියන මනින කිරණ ගතිය මූල ධර්මයෙන් හරි කමන්නේ, ශික්ෂණයෙන් හරි කමන්නේ අන්තිමට බස්සලා ඒකෙන් ගන්න ඒ උපමාණයෙන් ගන්න මේ සමීකරණය ලෝකෙට යෙදවීම තමයි ਸਰවඥාන්සේ නිකං සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ නහි වේරේන වේරාණී සම්මන්තීතු කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ අනුන් තමන්ට වෛර කරනකොට වෛර කරන්න ගිහිල්ලා මේක කවදාකවත් කෙලවර වෙන්නේ නැහැ. ඒ වෛර කරන එක නා සාධාරණීකරණය කරන්න යන්නත් එපා විනිශ්චය කරන්න යන්නත් එපා gediya pitimma සමාව දෙන එකයි තියෙන්නේ. gediya pitin සමාව දුන්නට කවදාකවත් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දොස් කියන්නේත් නැහැ. නෝන්ජල්කමක් කියන්නේත් නැහැ. ඒ නිසා අවෛරය දෙන්න පුළුවන් නම් ඒ පුද්දලේ ඇවිල්ලා පැටලෙන්න, එල්ලෙන්න, හැප්පෙන්න කෙනෙක් නැහැ. එතකොට සටන එතනම ඉවරයි. ඒ කුමාරතුංගමුණි දාස මහත්තයා ඉන්න කාලේ කියලා තිබුණා විමසුවයි කෙනෙක් යානං නරකාදී මට හොඳයි එහිම යනු වෙනතක නැදී කියලා. එයා කියලා තිබුණා යමක් කායින් හරි ඇහුවයි කියලා විනිශ් විමසුමක් කෙරුවයි කියලා ඒ මනුස්සයා වැරද්දක් කෙරුවා તો අපායට යනවා කියලා යම් කිසි කෙනෙක් කියනවනම් ඉවෙනි වැරද්දක් කළා මට අපායට ගියත් කමන්නේ මම විමසීම කරනවාමයි. එයා ඒ කිව්වේ ආගේ දිනේ විප්ලවීය ශක්තිය විස්තර කරන්න. මම මේ පදේ කියනවා ඉවසුවයි කෙනෙක් යානං නරකාදී මට හොඳයි එහිම යනු වෙනතක නැදී. ඉවසුවයි කියලා මට මං අපායට යනවා නම් ඒ අපායම මට හොඳයි. ඒක නිසා ඉවසන්න කිසිසේත්ම බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා කවදාකවත් දොස් කියන්නේ නැහැ. කඩිකුලප්පකාරයෝ දොස් කියනවා. හැඟුමක් නැහැ, කැක්කමක් නැහැ, අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දුව ගන්නේ නැහැ. මේ සලකා බලන්නේ. ඒකල ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කියන න්‍යායපත්‍රයට නටන්න නෙවෙයි අපි මේ පැවිද්දක් හෝ යෝගාවචර ගතියක් හෝ භාවනා කරන්නේ. ඒ නිසා හැම වෙලාවෙම ඉවසන්න නම් භාවනාදී එක තැනකදීවත් දැක ගන්න ඕනේ. මේ අකිංචන කියන තැනකට යන්න පුළුවන්. අඩු ගානේ සංඥා මට්ටමෙන්වත් Tamanට විඳින්න බැරි චිත්තක්ෂණයක් මැරෙන්න ඉස්සෙල්ලා භාවනා පරියන්කේ විඳින්න පුළුවන්. එතෙන්දයි අපි මේ අඬ ගහන යන්න හදන්නේ බුදුහාමර එතෙන් ගියාට පස්සේ කිසිම පාලනයක් Tamanට නැහැ. පාලනයක් නැති වුණාට ඒකෙන් ලැබෙන අසිරියෙන් ඒකෙන් ලැබෙන පන්නරයෙන් ඒක නන තේරෙන්න පටන් ගන්නවා. අනික් වෙලාවලට අපි මේ මවාපාන දේවල්, කියාපාන දේවල් අපි අන්ධහර පාන දේවල් වලින් තමයි මේ කර්ම රැස්සෙන්නේ. ඒ නිසා අන්නේවැනි අකිංචන தත්වයකට හිත ප්‍රත්‍යක්ෂ වශයෙන්පත් කරලා මෙවැනි ධර්මානුවේක තියෙන චින්තාමය ශක්තිය න්‍යායානුකූලව සාධාරණීකරණය පෙන්නලා තමන් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ ඊගාඩ දින චිත්තක්ෂණේ පවුන කරගන්න. පවුන කරගන්න නම් කවුරු මට ඇවිල්ලා බැන්නත් මෙතන බැනුම් අහන්න මමෙක් නැහැ. ඒ වගේම මම වෙමි කියන මේ සන්දර්භයේ තිබුණට කමන්නේ ඒකින් හූනෙකුටවත් උලඟකටවත් අනියේ කරදරයක් නොවේවා. තියෙන බව දන්නව ඇද්ද කරලා බැලුවට පස්සේ නමුත රාකින්චඤ්ඤායතන කියන ධ්‍යාන මට්ටමේ හෝ භාවනාදී යෝගාවචරයට අහු වෙනවා ඒක චිත්තක්ෂණයක් සමාධි ටිකක් දිරට යන එක. ඒ කියන්නේ හැරිලා බැලුවට මතකයක් නැහැ. ආන්නේ ඒකේ ආත්මයක් නැහැ. ආත්ම ඒයිති දෙයක් නැහැ. මේ මයි ළඟ ආත්මයක් නැත්නම් මගෙන් අනුන්ට හිංසාවක් නොවේවා. කවුරු හිංසා කෙරුවත් මෙතන ඉද්දෙන ආත්මයක් නොවේවා. ඒ නිසා කාටවත් නා කුප්ප ගන්නත් බැහැ. මගේ මුළු ජීවිතේම මම ගත කරන්නේ කවදාකවත් කාටවත් කුප්පන්න හොඳ නැහැ. ඉද්දන්න හොඳ නැහැ. රිද්දන්න හොඳ නැහැ. ඒ මොනම දෙයක්වත් විපාක නොදී අරින්නෙත් නැහැ. හැබැයි කවදා හෝ මේ අකින්චයතනදී අකින්චඤ්ඤායතනදී රුංගත්තොත් කවදා හෝ මේ අකින්චඤ්ඤායතන එළඹ වාසි කර මොන අකුසල කර්මයක් ගෙවුවත් ඉවත් ඒරම අහෝසි වෙලා යන. මේ චිත්තක්ෂණ මොනම කර්මයක් බලපන්නේ නැහැ. ඒ තරම් හරි බලවත් තේදවත් චිත්තක්ෂණයක් මේක. කොච්චරද කියනවනම් ඒක ස්පර්ශ කරන්න බැරි තරම් සියු. ආනේ සියුම් තත්ත්වයට අපි ගුරුසු තත්ත්වේ ඉඳලා බහින බැස්මක් තමයි මේ ආනන්ද සප්පාය සූත්‍රය සඳහන් කරන්නේ. එනම් මේක සඳහන් කර තියෙන ආනන්ද සප්පාය තියෙන තුන්වෙනි ආනන්ද සප්පාය තත්ත්වය. තවෙයි තියෙනවා. තව ක්‍රමයෙන් ක්‍රමයෙන් තව බැස්මක් තියෙනවා. ඉතින් මම හිතුවේ ඇත්තටම අර පළවෙනි මේ වැඩමුළුවට මේක පාවිච්චි කරලා ඒකේ ඉඳලා දිගට දෙවෙනි එකට ඉඳලා කරන්න යන්න කියලා. නමුත් මේක තියෙන ගැඹුර නිසා අපිට මුල ඉඳලාම ආවෙ නැත්නම් මේ අදහස ගන්න බෑ. කිලිමාකින් සංඥාතරින් පටන් ගන්න දේශනාවලිය පටන් අර ගන්න බෑ. නමුත් මෙච්චර ඇවිල්ලත් අපිට තව ගැඹුරකට යන්න තියෙනවා. නමුත් මම මේ ටික නැවත මතක් කරන්න හිතුවේ ගෙවල් දොරවලට ගියාට පස්සේ අපි නැවතත් අපේ මේ තාර්කික ජීවිතේට මේ සමාජික ජීවිතේට සම්මුති ජීවිතේට ගියාට පස්සේ උත්සාහකරන චේතනා කරලා කවදාකවත් තව මානසිකත්වයකට අත තියන්න එපා. හොඳින් අත තියන්නත් එපා, නරකින් අත තියන්නත් එපා. නරකමයි හිද වෙන්නේ. කියරණ දෙ කෙරෙන්න ආරින්ද අවශ්‍ය දෙ වෙන්න ආරින්ද ඔකම කවුරු හරි Tamante හිංසාවක් කරනකොට ස්තුති කරනට ඒක පුද්ගල වශයෙන් ගණ්ඩත් එපා. ඒක හේතු බල ධර්මයක් වශයෙන් අරගෙන ඒ පුද්ගලයට කරන දෙයක් නෑ. ඒ මනුස්සය ඒ වෙලාවේ කිරුණා ඒ පුද්ගලයාත් එක්ක අපිට ගණතිනුවක් නෑ. මේකේ තියෙන්නේ හේතු බල ධර්මයක්. මම පරිසරිත හෝ නෑදෑයින්ද හෝ සෞහෘදයන්ද හෝ කටයුත්තක් කරනකොට හේතු බල ධර්මය අනුව වෙන්න පොඩ්ඩක් ඉවසලා කටයුතු කරා. ඒක නිසා අපි කියනවා නැවතිල්ලේ කටයුතු කරා. පැනලා ඉක්මන් වෙලා අර්ග කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා චේතනා ඉක්මන් කෙරුවොත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක නිසා ආගෙදර ගියාට පස්සේ හැකි ශක්ති ප්‍රමාණය ඒක ඉන්ද්‍රීෂයෙන් මං කියනකොට කියන්නේ be mindful and mind your own business කියලා. සිංහලෙන් කියනවා කියන දින සුළුන්තරන් සත්‍යමත්යන් අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න යන්න එපා. ඇඟිලි ගැහුවොත් කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ. ඒක නිසා කවුරු හරිලා ඉල්ලීමක් ආරාධනා කරොත් හොඳට මහලඹට මේක අවශ්‍යමද කියලා අහලා කරලා දෙනවා. මිසක් කාගව සුභ සිද්ධි හදලා කරන්න යන්න එපා. මොන හරි කරන්න යමින් පටලවිලක් වේ. ඒ හැම වෙලාවෙදීම බලන්න මම කියලා කෙනෙක් වෙලා මම අනුන්ට කරදරයක් මගේ මේ කියන මෝඩකම නිසා නොවේවා. අනුන්ගෙන් කරදරයක් මට වෙන වෙලාවදී එතන මිනිහෙක් ඉන්නවා ගෑණියෙක් ඉන්නවා කියලා ඒක ආත්ම සංඥාවෙන් අරගැනීමෙන් වෙන පටලවිල්ල මට නොවේවා කිව්වොත් එimhe ඒක තමයි අපිට ගෙදර ගින යන තියෙන පණවිඩේ. කවදාකවත් මං සහතික වෙන්නම් ඒක භාවනා නොකරපු කෙනෙක් එක්ක ගැටුමක් ඇති කරන්නේ නැහැ. භාවනා කරන එකට තේරෙන්නේ ඒක වෙනම කතාවක්. නමුත් Tamange මේ ඇදහිල්ලේ මේකට බුදුහාමරෝ දීලා තියෙන නම තමයි අවිරුද්ධ ප්‍රතිපදාව. පාලියේ තියෙන්නේ අපන්නක ප්‍රතිපදාව. කිසියම් දෙකට විරුද්ධ වෙන්න යන්න එපා. ලෝකේ සිදුවෙන දේ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. තමන්ගෙන් අහුවොත් කියන්න තියෙන්නේ මේ තොරතුරු හැටුවෙත් නම් මේක මෙහෙමයි. ඒක විනිශ්චය කරන්න එපා. ඔක තා ටික කියන්න අරින්න මොකද වෙන්නේ බලන්නයි කියන්නේ. ඒසොට වෙන්න ඕනේ දෙවෙන්. භාවනා කරනකොට මොන අමලියක් වුණත් තරදරයක් වුණත් විනිශ්චය කරන්න යන්න එපා. නැවත නැවත භාවනා කරන්න සිද්ධ වෙනවා සිද්ධ වෙන්නේ. මේ කමඨාන් සුද්ධ කරන්න හම්බුනේ නැහැ. එහෙම නැත්නම් භාවනා ගුරුවරයෙක් ළඟ නැහැ. එහෙම නැත්නම් බණ අහන්න නැහැ කියන එක වෙහෙසක් කරගන්න යනවා. අපි ඇත්තටම බනර බණ අහන්න අතර සෑහෙන ඉහළ මට්ටමකදී. මේ තරම්වත් බණ අහන්න නැති කොච්චර දොයින. ඒක නිසා අපි මේ ලැබිච්ච එක සතුටකට අරගෙන මේ තියෙන තත්වේදී කිසිම කෙනෙකුට විරුද්ධ නොවේ අපන්නක ප්‍රතිපදා අවිරුද්ධ ප්‍රතිපදා සාමිච ප්‍රතිපන්න ආරණ ප්‍රතිපදා කියලා මේක සඳහන් කරලා තිනවා. එතකොට අපි උදාහරණ සබහා ධර්මයේ ගලණයත් එක්ක ගැටමක් ඇති කරගන්න නැතුව මේ විදිහටම කටයුතු කරන්න ඉගෙන ගන්න. ඉතින් මට හිතෙනවා මේ ටික අද ධර්ම සාකච්ඡා පටන් ගන්න ඉස්සෙල්ලා මතක් කරමු කියලා. එතකොට මම හිතනවා මේ දහම් ගැටලු තියෙනවා නම් ගොඩකට උත්තරත් එක්ක හම්බ වෙනවා. යන්න ඉස්සෙල්ලා දෙන්න තියෙන පණිවිඩෙත් ඒක වෙනවා. ඉතින් මේ අදහස් ටික ප්‍රකාශ කරලා පස්සේ මම කැමැති දැනට ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන දහම් ගැටලු ප්‍රකාශන සභාගත කරන්න මම අරවින්දකින් ඉල්ලා හිටිනවා. ඒ ටික සභාගත කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මම ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනකට සහභාගී වෙන හතරවන වාරයයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදිම ආනාපාන සතිය හා සක්මන් භාවනාව වැඩු මම මේ පුණ්‍ය භූමියට හතරවන වාරයේදී එන විට භාවනා වඩමින් සිටියේ ධාතු මනසිකාර්ය පිළිබඳවයි. ධාතුන් සතර පිළිබඳව මට වැටහීම ආවිට එය මම නොවේයි, මගේ නොවේයි, මාගේ ආත්මය නොවේයයි වඩමින් හොඳ ප්‍රතිඵල ලැබුවා. සමාවෙන්න ස්වාමීන් වහන්සේ එය තීරණය කළ යුත්තේ ඔබ වහන්සේ. මා වැඩ වූ පිළිවෙල මෙයයි. පළමුව සිසිල හා උණුසුම ලෙස ආශ්වාසය හා ප්‍රශ්වාසය නාසය අග දැනෙන විට එය තේජෝ ධාතුව ලෙස වටහාගෙන අතහැරියා. වමනයට එන ස්වභාවය දැනෙන ලෙස ආපෝ ධාතුව ලෙස වටහාගෙන අතහැරියා. මෙසේ භාවනාව දිගටම වඩමින් යන විට දෙවන භාවනා වැඩමුළුවේදීම මෙලෙසම වඩනු ලැබුවා. වැඩසටහන අවසන් වී නිවසට යන ගමනේදීම වාහනයේදීම බොහෝ අපහසුතාවයකට මුහුණ දුන්නා. ඔළුවේ කැරකිල්ල වමනේ යන ගතිය බඩගින්න ඇඟට දැනුණු පණ නැති බව යනාදී ධාතුන්ගේ වෙනස් වීම නිසාම සිදුවන බව වටහාගෙන මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි වඩමින් යන විට ආශ්චර්යයක් ස්වාමින් වහන්සේ එවලේම අඩු වී යන බව මට දැනුණා. එහෙත් නිවසට ගොස් යන්න උනේ කෙලින්ම ඇඳටයි. මෙසේ සති දෙකක් පමණ මේ ධාතුන්ගේ වෙනස් වීම නිසා ආහාර ගැනීම ඇඟ පිරිසිදු කර ගැනීමට පමණමයි නැගිටින්න සිදු වුනේ. සති දෙකක්ම බෙහෙත් නොගෙන ඇඳට වී භාවනා වඩමින් සිටියා. හිතට සතුටුයි ස්වාමින් වහන්ස. ඒ සති දෙක තුලදී එම ධාතුන්ගේ වෙනස් වීම හේතු කොටගෙන ඇති වූ තත්වය ක්‍රමයෙන් අඩු වී නැති වී ගියා. එය බහුල ලෙස වඩමින් ඉන්න අවස්ථාවේදී මේ හතරවන වාරය සඳහා සහභාගී වූයේ භාවනාවේදී ඇති වූ ප්‍රශ්න කිහිපයක් අරගෙනයි නිමසින් පිට වූයේ. කියන්න සතුටුයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ මෙම භාවනා වැඩමුළුව පටන් ගන්න පවත්වන්නා ආනිඤ්ඤ සප්පාය සූත්‍රයෙන් ධර්ම දේශනා කරමින් උපදෙස් දෙන විට මට හැඟී ගියේ ඔබ වහන්සේගේ දේශනා ඔබ වහන්සේ මේ දේශනා කරන්නේ මා වෙනුවෙන්මයි කියයි. දැන් මාගේ භාවනාවේ තත්වය මෙසේ. ආනාපාන සතිය නාසය අග බලමින් බොහෝ අග බලමින් භාවනා වඩන විට ආශ්වාසය හා ප්‍රශ්වාසය බොහෝ වේලාවක් වැඩිය හැකියි. ඔබ වහන්සේ පර්යංක භාවනාව වාඩි වැඩිවට ඔබ වහන්සේ පරයන්ක භාවනාව වැඩිමිට සහභාගී වීමට ආ කාලය තුලදී දැනෙන අපහසුකම් අඩුයි. පහසුව වැඩි. නාසය අගම බොහෝ වෙලා වැඩිය හැකි. නාසය අග දෙස බලා සිටීමේදී විතර්ක පහළවද එය නොතකා ආශ්වාසය හා ප්‍රශ්වාසය බැලිය හැකි. වේදනා කැක්කුම් ආවිට එය මාගේ නොවන බව මානවයාගේ හිත මිස මගේ නොවන බව පිට කෙනෙකුසේම බලා සිටිය හැකි. මට මට මොකෝ මගේ නෙවෙයිනේ කියා හිතපු ගමන්ම වේදනා කැක්කුම් පහව යනවා ස්වාමින් වහන්සේ. මෙලෙස බඩගිනි වේදනාව අතපයට ඉදිකටු අනින්නාසේ දැනීම පිටකොන්ද ඇතුළතින් එන වේදනාව තවාදී සිතිවිලි වශයෙන් එන විතර්ක වශයෙන් එන සියල්ලම මට මොකෝ මගේ මොකෝ කියා සිතූ ගමන්ම පහව යනවා. එවලේම ප්‍රතිඵල තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙලෙස දීර්ඝ ලෙස එඩිතර කළේ මා වෙනුවෙන් විතරක් නොවේ. මාගේ කල්යාණ මිතුරු මිතුරියන්ගේද සිත් ධෛර්යවත් කර ගැනීම අරමුණු කරගෙනමයි. දිගටම භාවනාව වැඩි වීම ධෛර්ය ගැනීම සඳහා උපදෙස් පතමි. නිවන් මග යන අපට භාවනාව වැඩි වීමට කමඨහන් දෙන්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ සේම අප කල්යාණ මිත්‍ර හැමගේම අවසන් කමඨහන් ගුරුතුමා වේවා. අප සැම මේ ගෞතම සම්මා සම්බුදු සසුන තුලදීම සසර දුකින් මිදේවා.
මුත්‍ර ඉදිය කියන්න දෙයක් නැහැ. ඉතින් ඊ ප්‍රකාශයක් විතරයි අපි ඊගාවෙකට යන.
ගෞරවනීය ස්වාමින් වහන්ස මා භාවනා කරන මුළු පැය තුලම තද ආලෝකයක් පැතිරී ඇත. එය මෙනෙහි කළත් පැවතේ. සම්මා සමාධිය යනුවෙන් සිතෙන් දැනුම් ලදිමි. ඉන්පසු සබ්බේ සංඛාරා අනිච්ඡාති යන ගාථාව තෙන් ආකාරයට පසක් විය. තුන් ආකාරයකට පසක් විය. ඉන්පසු මුහුණ පුරා කඩි කන්නාක් මෙන් දැනුණු අතර එය අනිත්‍ය වශයෙන් දැක මෙනෙහි කරන විට නැති විය. සම්මා සමාධිය යනු කුමක්ද? මා දිගු කලක සිට භාවනා කරන යෝගියෙක්මි. යෝගිනියක්මි. චිත්ත සමාධියගෙන යෝනිසෝ මනසිකාරය කරමි. දැන් අරමුණ එන්නේ නැත. මුළු පැය පුරාවටම ආලෝකය බලමි. මින්පසු කළ යුත්තේ කුමක්දයි ගෞරවයෙන් දෙපා නැමැද ඉල්ලා සිටිමි.
කවුද කැමති සභාවෙ ඉන්නගෙන මේ ප්‍රශ්නට උත්තර දෙන්න? මම හිතන්නේ මේක අටසරයක් දහසරයක් මේක අහපු ප්‍රශ්නයක්. ඉතින් ගිහිලා නම් මෙතන තියෙන ඊගාවට මම මොකද කරන්න කියලා හැමදාම ආලෝකය ගැන කියනකොට සීතල ගැන අහනවා, සීතල ගැන උණුසුම ගැන අහනවා, උණුසුම ගැන කම්පණය ගැන අහනවා, චංචලය ගැන අහනවා. මේ කරන ඉතින් දිගටම කරගෙන යන කියලා මම හිතන්නේ 100 ගානක් වාර කියලා තියෙනවා තවත් අහන්න. ඊතර ගෙනියන්න ලොකු ප්‍රශ්නයක් අවශ්‍යයි මට බේරෙන්න. ආලෝකයේ විචාව නරකක් කිසි ආලෝකයක් එක් කරගෙන යන්නේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? එහෙම නැත්නම් මේ ලයිට් ජෙනරේටර් ඔෆ් කරලා ලයිට් එක නිවලා වැඩේ පටන් ගන්න එකයි තියෙන්නේ. හම් වෙන කොයි දේත් ප්‍රශ්නයක් කරගන්නවා හරි පුදුමයි මට මේක. මොනවා හොඳ දෙයක් හම්මත් ඒක මොකද ඊගාට මොකද කරන්න කියලා එක ප්‍රශ්නයක්. වැරදි දෙයක් හම්මත් ඒත් ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මට වෙන්නේ මේ ප්‍රශ්නයක් හොයන්නේ විසඳුමක් නෙමෙයි. මං කියන්නේ ඔය තියෙන ප්‍රශ්නෙම කමන්නේ කකා යන්න හොඳ දෙයක් වෙන. තියෙන වැරද්ද අපේ ජයග්‍රහණයක් හොඳ කරගෙන කරගෙන මොනවාක්වත් වෙන්නේ. ඉතින් සම මේ ප්‍රශ්න වරණගන්න පුළුවන් දක්ෂකම ඥානයක් කියලා ගන්න එපා. ප්‍රශ්න පුළුවන් තරම් නොසලකා හැරලා සමාජයට ඉදිරිපත් නොකර කාගෙන හිටපු තරමට තමයි ඉවසපම් පපුව කියන එච්චරයි දැරීම කියන්නේ. ඒ නිසා අර අචාන් බ්‍රහ්මන් සාමුදුරුවන්ගෙන් අහන තුන කොහොමද ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් දැනගන්නේ? රහතන් වහන්සේ ප්‍රශ්න අහන්නේ කියලා. ඒ කියනවා කායිවත් අහලා මේ ප්‍රශ්නට උත්තර නැහැ. මේක විසඳගෙන ඉන්න පුළුවන් එකක් නේ. ආලෝකය තිබ්බහම කොයිද කරගෙන ගන්න යන්නට ඕක ඊගාවකට ගෙනියයි. ප්‍රශ්නකින් උත්තර හම්බෙන්නේ නැහැ නිසා දැන් තේරෙනවා නම් මේක ප්‍රතිපදාවකින් ආපු එකක් කියලා දිගටම කරන්න. ඒ නිසා ඒ ප්‍රශ්න නැගීමේ හැකියාව දක්ෂකමක් කරගන්න එපා. අවශ්‍ය රට ප්‍රශ්න අගන්න ඕනේ. මේක මම හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ ආලෝකය තියෙනවා කියලා කියන්නේ ඊවරණ නැහැ. නිවරණ නැත්තත් බොරු ගාකලා ඉන්නකොට ඊගාව එක ඒකෙම ඒ භවනාවෙම ඒ ගැම්මෙම ගුණ ඇති කරලා දෙනවා. ඒකට හදිසි වෙන්න එපා. හදිසි සමීකරණ හදිසි කීටි මාර්ග නැහැ. එක ප්‍රදී නැවත නැවත කරන එක තමයි යෝගාවචරයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඉතින් කල්පනා කරන්න මම මේ ඉන්න තත්ත්වෙමට කරගෙන යන්න බැරි තරම් අපහසුවක්පත් වෙලා තියෙනවා නම් ඇහුවට කමන්නේ. මේක දිගට කරගෙන යන්න ඕන නම් දිගට කරගෙන යන්න එකයි තියෙන්නේ.
ගරු ස්වාමින් වහන්ස අවසරයි. භාවනාව කොපමණ දුරකට දියුණු කරගත්තත් එය භාවිතා කරලා හා පුහුණු හොඳින් කරලා බහුලීගත කරලා නැතිනම් ටිකෙන් ටික එය පිරිහී යනවාද? ඒ සඳහා වශී කරගත් භාවනාවක් වුවද අප බහුලීගත කරගත්තත් අපගේ ශීලය අපිරිසිදු වීමෙන්ද එය පිරිහීමට හේතු වෙනවාද? අවසර ස්වාමින් වහන්සේ, එසේ වීනම් ගිහිගෙයි වසන අපි ආනෙන්ජ සප්පාය සූත්‍රයටම අනුව ජීවත් වීමට පුරුදු පුහුණු විය යුතුම නේද? මට තේරෙන හැටියට භාවනාව දිනකට පැය දෙකක් වැඩිම ඇතිද? වරහන් ඇතුළත දින කඩින් කඩ කියලා. එසේ නැතිනම් තමන්ගේ නිමිති හා අරමුණු වන දේවල් භාවනාව මගින් වැඩි ය යුතු ප්‍රමාණයන් වෙනස් කර ගත යුත්තේ තමන්ගේම නුවණින්මද? භාවනාවේදී අරමුණු වන දර්ශන රූප හා දැනීම් ධාතු කොටස් වලටම විද ගැනීමට ඉඩ දෙන්නා මිස මනසේ රඳවා ගැනීමටවත් නුසුදුසුයිද? ගෙදරදී ඇතිවන මේ ආකාර දෙකේ ප්‍රශ්න මේ කොටස් දෙකට සීමා කර අතහැරගෙන යනවා කියා මම තනියම හිතුවා. මෙහි ඇති වැරදි කරුණු අපිට නිවැරදි කර දෙන මෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි.
ඒ කියන්නේ ඒ ගත්ත අදහස ක්‍රියාවත් කරලා බලන්න. මොන දෙයක් හරි කරදරයකට ගත්තොත් ඒ කරදරයත් අපි කරදර කරනවා, අපිටත් කරදර වෙනවා. මම නොගෙන ගණන් නොගෙන හිටියයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ක්‍රියාවත් කරලා බලන්න ඕනේ. ඒ තමන් අල්ලගත්ත මේ අදහස හරිද කියලා බලන්න. ඉස්ලාම මේක මූල ධර්ම වශයෙන් තේරුම් අරගන්න ඕනේ. මේ අහගෙන නැයි ඔඩොක්කේ දාවාගෙන ඉල්ල තමයි පුත්තජනය කරන්නේ. එක ගණන් නොගෙන හිටියට බුදුහාමසෝ පැහැදිලිවම අපිට කියලා තියෙනවා ගණන් නොගෙන හිටියොත් ප්‍රශ්න අඩු වෙනවා කියලා. ඉතින් එක හැදේ කොච්චරක් ගණන් නොගෙන ඉන්නවද කෝකද ගණන් ගන්න කෙනෙක් කරන්න බෑ. මේ ගත්ත අදහස හරි කියලා හිතලා ඒක ක්‍රියාවත් කරන්න. ක්‍රියාවත් කරනකොට තමන්ටම තමන්ගේ අත්දැකීම් ලැබෙනකොට තමන්ගේම අත්දැකීම් වලට සාපේක්ෂව තමන්ට දැනගන්න පුළුවන්. ගණන් ගන්නවා කියලා කියන්නේ දුක් ගණන් ගන්නවා. අතහරිනවා කියලා කියන්නේ දුක් අතහරිනවා. යමක් ගණන් ගත්තනම් අක්කිය අක්කාතරෝ කිය සංඥාමින් ලෝකේ කියලා තියෙනවා. අපි යමක් කියලා ප්‍රකාශ කරලා අල්ලගත්තනම් ඒ සංඥාව තමයි අපිට කරදර කරන්නේ. අතහැරපු සංඥාවෙන් කවදාකවත් කරදරයක් වෙන්නේ නැහැ. එනිසා හැකි තාක් දුරට අතහැරලා කරන්න බලන්න. හැබැයි ඔක්කොටම පොදුවේ මෙන්න මෙච්චරක් අතහැරපන් කියලා ප්‍රමාණ කරන්න බෑ. දැන් සීනෝට වෙඩි ටිකක් අතහැරලා කරන්න. කරනකොට හම්බෙන සාන්තියේ කරනකොට හම්බෙන විශ්‍රාමයේ හරහා තමයි තමන්ට මේක තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එචා ඇත්ත වශයෙන්ම කියනවා මේ පරියංක භාවනාවේ ඉච්ඡර දුරුදි කියන ප්‍රතිඵල නැහැ. ඒක ඉදිරියට වැඩවලට දාගන්න බැරි නෑ. ඉදිරියට වැඩවලට දාගන්න දන්නවනම් ගිහි උනත් එකයි, පැවිදි උනත් එකයි, ස්ත්‍රී උනත් උනායි, පුරුෂ උනත් එකයි මොකක්වත් ප්‍රශ්නයක් නෑ. ඒ උපයෝගීතාවයේ දන්නවනම්. කොතෙන්ද කොහොමද ඒක යොදවන්න ඕනේ කියලා. ඉතින් ඒක හැප්පිලාමයි. එහෙම නැත්නම් පරිවේශයට ලක් කරලාමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් සර්වඥාන්සේ දේශනා කළ දෙනවා ගොඩාක් කල් යනවායි කියලා කෙනෙක් මේ අවබෝධයක් ලැබලා තියෙනවද නැද්ද කියලා. අවබෝධය ලැබුවට පස්සේ තමයි අපි ක්‍රමසාවිදි තේරුම් ගන්න. ඊට පස්සේ කරගෙන යන වැඩවලින් තමයි පේන්නේ අපි ආපහු වරද පැටලව ගන්න තැනකටද මේ යොමු කරවලා තියෙන්නේ නැත්නම් ලිහෙන තැනකටද කියලා. ඒ නිසා මේ අදහස හරි කියලා හිතාන ක්‍රියාවත් කරලා බලන්න. ඒකෙන් තමන්ට පහසු තැනකට තිබුණට වැඩිය විශ්‍රාම තැනකට උදකලා තැනකට යනවනම් වැඩිය හැකියි.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, ඊයේ ධර්මදේශනාවේදී දේශනා කරන ලද ආකාසංචායතනය විඥානං චායතනයට පසු අවස්ථාව කුමක්දයි කෙටියෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමේ. තෙරුවන් සරණයි.
අතර මෙතන මේ ආකාසානං ඡායතන විඥානං ඡායතන කියන දෙක තියෙනවා. ඒක ඇත්තටම මේ හොඳටම තේරුම් අරගන්න පුළුවන් කාට හරි ආකාසානං ඡායතන කියන අරූප පළවෙනි ධ්‍යානයත් විඥානං ඡායතන කියන දෙවෙනි ධ්‍යානයත් ගත්තනම් ඒකෙදී අරමුණක් තිබුණා නම් අරමුණ හිස් අයින් කෙරුවට පස්සේ දැන් තියෙන හිස්තන බලන එකලා බලලා එතන හිත සමාධි වෙච්චහම තමයි කසිනුග්ඝාටිම ආකාශය කියලා කසිනි තිබුණු තැන ඒක එතන අයින් කරපුවාම එතන ඇති වෙන අවකාශය අරමුණක් නැහැ කියලා කලබල වෙන්නේ නැතුව හිත සමාධිගත වුණොත් ආකාසානංචයතන කියනවා. මෙන්න ආකාසානංචයතයක් අරමුණු කරන හිත ඊටත් වැඩිය සියුම් නිසා විඥාණය ආකාසානංචායත වැඩිය සියුම් කියලා විඥාණං අනන්තං කියන එක තමයි විඥාණං ඡායතන කියන්නේ. ඒක භාවනා කරනකොට විපස්සනා යෝගාවචරයට වෙන්නේ මොනම අරමුණක් අන්න හිත විතරයි. චිත්තපටි සංවේදී අසසී සාමිච්ච සික්කති. චිත්තපටි සංවේදී පසසී සාමිච්ච සික්කති කියලා කියන්නේ ඒකමයි. ඒක විපස්සනා යෝගාවචරයට පේනවා. මගේ හිත තියෙනවා මැරිලා නැති බව දන්නවා. නිින්ද ගිලලා නැති බව දන්නවා. මැරිලා ක්ලාන්ත වෙලා නැහැ. හැබැයි පේන දෙයක් නැහැ. මුන්නම දෙකින්වත් ඒ අත්දැකීම ආකාරකින් ලිංගිකින් නිමිත්තකින් ಉದ್ದೇಶයකින් කොටු කරන්න බෑ. හැබැයි හොඳට පණ තියෙනවා හොඳට අවදිය තියෙනවා. හැබැයි මේ මම දකිමින් ඉන්නවද අහමින් ඉන්නවද ගඳ බලමින් ඉන්නවද රස බලමින් ඉන්නවද පහස බලමින් ඉන්නවද හිතමින් ඉන්නවද කියන මොනම දෙයක්වත් නෑ. ඉඳීම තියෙනවා. Just being. භවයේ තීරෙනවා. එතකොට තියෙන්නේ හිත විතරයි වාගේ. ඒක නිකන් විඥානං ඡායතනේ වාගේ. ඉතින් මේ විදිහට මේ මම මේක මගේ හිතුවක්කාර අර්ථ දැක්වීමක් සමතහරහිය කෙනෙක් කියාවේ මේ සමත ධ්‍යාන ලබන්නේ නැතුව කොහොමද මේ ආකාසානං ඡායතන විඥානං ඡායතන ලබන්නේ කියලා මොකද අත්දැකීම් වශයෙන් සමානකම ඕනම විපස්සනා ගුරුවරයෙක් පිළිගන්න. ඉතින් මේක ලැබුණාට පස්සේ මේක සමාදන් වෙලා මේක හොඳයි කිව්වොත් Tamante ඉදිරියට යන එක ඉනිමගක් වෙනවා. මේක වැරදිලාද කියලා සැක හිතන්න පටන් අරගත්තොත් හිත කඩා වැටීමක් වෙනවා. ඉතින් සා මේක සුද්ධියක් අවශ්‍යයි මේ සුද්ධිය සඳහා කරන තියෙන ක්‍රමය තමයි මේක පිළිමදෝ සමත භාවනාදී විස්තර වෙන පොතක් හොඳට සීය බුද්ධි කියවන කියලා තමන් ඩබෙන අත්දැකීමත් එක්ක ගලපලා බලන්න එතකොට තේරෙනවා මෙවුවා ස්ථිර සාරව නැති වුණාට යම් යම් වෙලාවට අත්දැක ගන්න පුළුවන් බව. ඒ හරහා තමන්ට ඒක ධෛර්යයක් එහෙම නැත්නම් පෙරණිමිත්තක් එහෙම නැත්නම් කරබුදී පිළිමද අගය ආඩම්බරයක් විතර ගත්තොත් ඉස්සරහට යන තල්ලුවක් වෙනවා. ඒ අදහසින් තමයි මම මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැත්නම් මෙවැනි මූලධර්ම ප්‍රශ්න සාකච්ඡා කරලා මෙයාගේ මේ වැඩසටහන ඉවර වෙච්ච චිත්තක්ෂණේ උත්තර දෙන්න අමාරුයි. නමුත් මම හිතන සමාලාට ප්‍රායෝගිකාර්ථයක් තියෙනවායි කියලා මම මේ දෙන උත්තරවල.
ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ.
දැන් අපි ඒ නිසා අපි ප්‍රශ්න සාකච්ඡා නැත්නම් ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් පවත්වපු කාලය සමාප්තයි. මම ඒ නිසා චූලට කියනවා මයික් එක බාරගන්න.